එතන ආදරණීය දුවෙ පුතේ, මේ සදානම ඔබේ ගුරු ගෙදරින් ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබ වෙත ගෙනෙන්නට අද දවසෙත් ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ හීලුවේ ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ නර්මදා අබේදීර ගුරු මෑණියන්.
අයිබෝවන් දුවේ පුතේ, තවත් අලුත් දවසක අපි හමු වෙනවා 10 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව පාඩමකින්. ඔබට අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමට පොතක්, පෑනක් සහ ඔබගේ 10 ශ්‍රේණිය පෙළ පොත සූදානම් කරගන්න. ඔබගේ පෙළ පොතෙහි 34 වන පිටුවට යොමු වෙන්න. ඔබගේ නිපුණතා මට්ටම ආහාර කාණ්ඩ හා ඒවායේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ හඳුන්වයි. මම නැවතත් කියන්නම්. නිපුණතා මට්ටම ආහාර කාණ්ඩ හා ඒවායේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ හඳුන්වයි. අපි එදිනෙදා පරිභෝජනයට ගන්නා විවිධ ආහාර තියෙනවනේ. දුවේ පුතේ, මොනවද මේ ආහාර කියන්නේ? හැම ජීවියෙකුටම ජීවත් වෙන්න ආහාර අවශ්‍ය වෙනවා. ශරීරයට විෂ නොවන ඝන හෝ ද්‍රව වශයෙන් ලබා ගන්නා ද්‍රව්‍ය ආහාර ලෙස හඳුන්වනවා. ඇතැම් අවස්ථාවල අපි දියර ආහාර පමණක් ගන්නවා. දියර ආහාරවලිනුත් අපට පෝෂණය ලැබෙනවා. ගොඩාක් මහන්සි වෙලා ඉන්න වෙලාවක අපි හොඳට සීනි දාපු තේ එකක් බොනවා. එහෙම නැත්නම් පැණි දොඩම් වීදුරුවක් බොනවා. අපට ටික වෙලාවකට බඩගිනි නැති වෙනවා. ශරීරයට අමුතු ජීවයක් ලැබෙනවා. ඒ ජීවය ලැබෙන්නේ අර පාන වර්ගවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ නිසා. අපි පාසල් යද්දී පාසල් ඇරි ගෙදර පැමිණියාට පස්සේ බඩගිනි. අපි පෞද්ගලික පවිත්‍රතාවයෙන් පස්සේ දිවාහාරය ගන්නවා. ඝන ආහාර වේලා. අම්මා බත්. උයලා රැසි කළා තියෙනවනේ ඔයාලට. ඊට පස්සේ ජලය පානය කරනවා. පළතුරු වර්ගයක් ගන්නවා. අපේ බඩගින්න නැති වෙනවා. මෙන්න මේ වගේ එදිනෙදා පරිභෝජනය කරන ආහාරවල සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ඒවායේ බහුල ලෙස අඩංගු පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථ අපට සිරුරේ පැවැත්මට උදව් වෙනවා. වර්තමානයේදී හොඳ පෝෂණීය ආහාර වේලක් ඉතාම වැදගත්. අපේ ශරීරයට ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා. මොකද්ද පුතේ ප්‍රතිශක්තිය කියන්නේ? විවිධ රෝග අපේ ශරීරයට පැමිණෙන්න පුළුවන්. මේ රෝගවලට එරෙහිව ක්‍රියා කරන්න අපේ ශරීරයේ තියෙන ශක්තියට අපි කියනවා ප්‍රතිශක්තිය කියලා. මේ ප්‍රතිශක්තිය ලැබෙන්නේ අපි ගන්න ආහාර පාන වලින්. ඒ ආකාරයට අපේ ශරීරයට ගන්න ආහාර තමයි ධාන්‍ය වර්ග, මාෂ භෝග, එළවලු, පළතුරු, කිරිහා කිරි ආහාර, පලා වර්ග, මස්, මාළු, කරවල, බිත්තර, ඒ වගේම තමයි පාන වර්ග. පාන වර්ගත් අපේ ශරීරයට අත්‍යවශ්‍යයි. නටනතුරු උණුකර නිවාගත් ජලය, ඒ කියන්නේ වතුර පානය සඳහා අපි සූදානම් කරගන්නේ නටනතුරු උණුකර නිවාගත් ජලය. තේ, කෝපි, තැඹිලි, පළතුරුෂ හඳුන්වන්න පුළුවන්. මේ ආහාර අපේ සිරුරේ පැවැත්මට ඉතාම වැදගත්. ආහාර නොමැතිව අපගේ ජීවිතය පවත්වා ගැනීමට නොහැකි. ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ ආහාර වලින්. ආහාර නොමැතිව පෝෂණයක් නැහැ. ඒ තරමටම ආහාර හා පෝෂණය අතර තියෙන්නේ ඉතාම සමීප සම්බන්ධතාවක්. හරියට ගහට පොත්ත වගේ. මේ විදියට අපි ගන්න ආහාර කාණ්ඩ කර ඉගෙන ගන්නවා. අපි ආහාර කාණ්ඩ කිරීමේ වැදගත්කම කොහොමද කියලා බලමු. වැඩියෙන් ගත යුතු ආහාර. අවශ්‍ය නම් සටහන් කරගන්න. ආහාර කාණ්ඩ කිරීමේ වැදගත්කම වැඩියෙන් ගත යුතු ආහාර ශරීරයට වැඩිවීමට උදව් වෙනවා. ඒ කියන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර වැඩියෙන් ගන්න ඕන. ඊළඟට අඩුවෙන් ගත යුතු ආහාර. අඩුවෙන් ගත යුතු ආහාර. ඒ තමයි සීනි සහ මේදය අඩංගු ආහාර. ඊළඟට ශරීරයට අවශ්‍ය පෝෂක අවශ්‍ය ප්‍රමාණ පිළිබඳ අවබෝධය ලබා ගැනීම. ආහාර කාණ්ඩ කිරීමේ වැදගත්කමට තවත් කරුණක් තමයි ශරීරයට අවශ්‍ය පෝෂක අවශ්‍ය ප්‍රමාණ පිළිබඳ අවබෝධය ලබා ගැනීම. ඊළඟට බලමු දුවේ පුතේ ආහාර කාණ්ඩ කිරීමට පදනම් වූ කරුණු. ආහාර කාණ්ඩ කිරීමට පදනම් වූ කරුණු. ආහාරවල සංයුතිය, ව්‍යුහය, පෝෂණාගය, කෘත්‍යයන්. ආහාර කාණ්ඩ කිරීමට පදනම් වූ කරුණු තමයි ආහාරවල සංයුතිය, ව්‍යුහය, පෝෂණාගය, කෘත්‍යයන්. ආහාර කාණ්ඩ මෙන්න මේ විදියට අපට හඳුන්වන්න පුළුවන්. බලමු මොනවද කියලා. ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත, අල වර්ග, එළවලු. එළවලු යටතේ කොළ එළවලු, කරල් එළවලු, ගෙඩි එළවලු. මේ එළවලු වල තන්තු, ඒ කියන්නේ දුවේ පුතේ සෙලියුලෝස් අඩංගුයි. අපේ ශරීරයට සෙලියුලෝස් අත්‍යවශ්‍යයිනේ, මල කොටස් බැහැර කරන්න සෙලියුලෝස් ගොඩාක් අඩංගුයි එළවලු හා පළතුරු වල. පළතුරු, කෙසෙල්, අඹ, අන්නාසි ප්‍රතිඔක්සිකාරක ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රතිඔක්සිකාරක විදියට හඳුන්වන පළතුරු අපේ ශරීරයේ බෝනවන රෝග වළක්වා ගන්න ගොඩාක් උදව් වෙනවා. මොනවද බෝනවන රෝග කියන්නේ? අධික රුධිර පීඩනය, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, මෙන්න මේ වගේ රෝග වළක්වා ගන්න උදව් වෙනවා. ඊළඟට සත්වමය ආහාර. ආහාර කාණ්ඩ සත්වමය ආහාර. මස්, මාළු, කරවල, බිත්තර. ඊළඟට දුවේ පුතේ මුහුදු මාළු වල ඔමෙගා 3 මේදම්ලේ අඩංගුයි. අපේ ශරීරයට ගොඩාක් අවශ්‍යයි ඔමෙගා 3. ඔමෙගා 3 මේදම්ලය අඩංගු වෙන්නේ මුහුදු මාළු වල. ඒ නිසා මාළු ආහාරයට ගන්නවට වඩා මුහුදු මාළු ආහාරයට ගැනීම වැදගත් වෙනවා. රනිල හා මාෂ භෝග, ඒ කියන්නේ දම්බල, බෝංචි, මෑකරල්, මුං, උඳු, කව්පි, පරිප්පු මේ කාණ්ඩයට හඳුන්වන්න පුළුවන්. ඊළඟට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන. කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන. යෝගට්, චීස්, මුදෝපු කිරි, පිටි කිරි, ටින් කිරි මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට ගන්න පුළුවන්. තෙල් සහ තෙල් සහිත ඇට වර්ග හා බීජ වර්ග. තෙල් සහ තෙල් සහිත ඇට වර්ග හා බීජ වර්ග. කජු, රට කජු මේ ගණයට අයිති වෙනවා. කජු, රට කජු. තෙල් සහිත ආහාර වැඩි වුණාම ස්ථූලතාවය, රුධිර වාහිනී අවහිර වීම, හෘද රෝග, දියවැඩියාව, මෙන්න මේ වගේ බෝනවන රෝග ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ නිසා තෙල් අඩුවෙන් භාවිතා කරන්න ඕන. ඔබගේ පෙළපොතෙහි 36, 37 පිටුවලට අවධානය යොමු කර පරිශීලනය කරන්න හොඳ විස්තරයක් තියෙනවා. ඊළඟට සීනි සහ පැණි රස ආහාර. තවත් ආහාර කාණ්ඩයක් තමයි සීනි හා පැණි රස ආහාර. මම නැවත කියන්නම් කෙටියෙන් ආහාර කාණ්ඩ මොනවද කියලා. ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත, අල වර්ග, එළවලු, පළතුරු, සත්තමය ආහාර, රනිල හා මාෂ භෝග, කිරි හා කිරියාශ්‍රිත නිෂ්පාදන, තෙල් සහ තෙල් සහිත ඇට වර්ග, සීනි සහ පැණි රස ආහාර. ආහාර කාණ්ඩවල ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ මෙන්න මේ ආකාරයට පැහැදිලි කරන්න පුළුවන්. අපි බලමු මොනවද ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ කියලා. මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක කියලා කොටස් දෙකක් තියෙනවා. මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක කියලා කොටස් දෙකක් තියෙනවා. මහා පෝෂක කියන්නේ දෛනිකව සිරුරට වැඩිපුර අවශ්‍ය වෙන පෝෂ්‍ය පදාර්ථ. මේ මහා පෝෂක වලට අයිති වෙන පෝෂ්‍ය පදාර්ථ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්. මේ මහා පෝෂක අතරට අයත් වන පෝෂ්‍ය පදාර්ථ තමයි ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත. ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත. ඒ කියන්නේ සහල්, සහල් පිටි, ඒ වගේ දේවල්. ඊළඟට අල වර්ග. මේ ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත අල වර්ගවල අඩංගු පෝෂ්‍ය පදාර්ථය තමයි කාබෝහයිඩ්‍රේට්. ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත අල වර්ගවල අඩංගු පෝෂ්‍ය පදාර්ථය තමයි කාබෝහයිඩ්‍රේට්. සත්තමය ආහාර. කිරි සහ කිරියාශ්‍රිත නිෂ්පාදන. සත්තමය ආහාර, කිරි සහ කිරියාශ්‍රිත නිෂ්පාදන. මේ ආහාර කාණ්ඩයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථය තමයි ප්‍රෝටීන. මොනවාද තුවේ පුතේ? ප්‍රෝටීන. ඊළඟට කිරි සහ කිරියාශ්‍රිත නිෂ්පාදන. තෙල් සහ තෙල් සහිත ඇට වර්ග. මේ ආහාර කාණ්ඩයේ අඩංගු වෙන පෝෂ්‍ය පදාර්ථය තමයි මේදය. කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, තෙල් සහ තෙල් සහිත ඇට වර්ගවල අඩංගු පෝෂ්‍ය පදාර්ථය තමයි මේදය. මේවට අපි කියනවා මහා පෝෂක. මේවට අපි කියන්නේ මහා පෝෂක. ශුද්‍ර පෝෂක කියලා හඳුන්වන්නේ දෛනිකව අපේ ශරීරයට කුඩා ප්‍රමාණවලින් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වුණත් අපේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. එසේ අත්‍යවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ ශුද්‍ර පෝෂක විදියට අපි හඳුන්වනවා. මේ ශුද්‍ර පෝෂක වලට අයිති වෙන්නේ එළවලු, පළතුරු. එළවලු, පළතුරු. මේ ශුද්‍ර පෝෂක වල අඩංගු පෝෂ්‍ය පදාර්ථය තමයි විටමින් වර්ග. විටමින් වර්ග. ඒ කියන්නේ A, B, C, D, E සහ K. ඊළඟට කිරි හා කිරියාශ්‍රිත නිෂ්පාදන වල අඩංගු වෙනවා ඛනිජ ලවණ. කිරි හා කිරියාශ්‍රිත නිෂ්පාදන වල අඩංගු වෙනවා ඛනිජ ලවණ. දෛනිකව ආහාර කාණ්ඩ ගොනු කර ඇති ආකාරය හා එය පරිපෝෂණ රටාවට ඇති සම්බන්ධතාවය කොහොමද කියලා බලමු. දෛනිකව ආහාර කාණ්ඩ ගොනු කර ඇති ආකාරය හා එය පරිභෝජන රටාවට ඇති සම්බන්ධතාවය. වැඩිපුර ගැනීම නිසා අහිතකර ප්‍රතිඵල ඇතිවීමට පුළුවන්. සමහර ආහාර වැඩිපුර ගැනීම නිසා අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අවබෝධය ලැබෙනවා ඔබට මහා පෝෂකයක් වන කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගැනීම නිසා. දැන් මහා පෝෂක කියලා වැඩිපුර ගත්තොත් එහෙම මේ වගේ අහිතකර ප්‍රතිඵල වලටත් අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. බර වැඩිවීම හා ස්ථූලතාව. බර වැඩිවීම කියන්නේ දුවේ පුතේ අපේ වයසට සරිලන බරක් තියෙනවා. ඒ බර ඉක්මවා යනවා වැඩිපුර ගත්තොත්. ඔගොල්ලෝ දැකලා ඇති සමාජයේ බර වැඩි පුද්ගලයෝ, ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයෝ. ඊළඟට දියවැඩියාව හා හෘද රෝග ඇතිවීමේ අවදානම ඇති වෙනවා. දියවැඩියාව හා හෘද රෝග ඇතිවීමේ අවදානම ඇති වෙනවා. ඊළඟට ආහාර රුචිය අඩු වෙනවා. ඊළඟට ප්‍රෝටීන් පරිපූර්ණය කරගන්නේ කෙසේද කියා දැනගන්නත් පුළුවන්. ප්‍රෝටීන් පරිපූර්ණය කරගන්නේ කෙසේද කියා දැනගන්න පුළුවන්. දෛනික ආහාර කාණ්ඩ ගොනු කරගැනීමේ වැදගත්කම අනුව. ප්‍රෝටීන් පරිපූර්ණය කියන්නේ ධාන්‍ය වර්ගයක් හා මාංශ භෝග වර්ගයක් ආහාරයට එකතු කර එකවර ගැනීම ප්‍රෝටීන් පරිපූර්ණය කරනවා කියලා කියනවා. ධාන්‍ය වර්ගයක් හා මාංශ භෝගයක් ආහාරයට එකතු කර එකවර ගැනීම ප්‍රෝටීන් පරිපූර්ණය කියලා කියනවා. මේ විදිහට ගන්න ආහාර තමයි මුංකිරිබත්, මුංකැවුම්, තෝසෙ, කිචරි. මුංකිරිබත් ඒ කියන්නේ මුං ඇට හා සහල් එකට එකතු කරලා තමයි මුංකිරිබත් හදාගන්නේ. එතන ධාන්‍ය වර්ගයකුත් තියෙනවා, මාංශ භෝගයකුත් තියෙනවා. මුංකැවුම්, මුං ඇට පිටි හා පියලි. මුං ඇට පිටි හා පියලි ඊළඟට සහල් පිටි. මේ දෙක එකතු කරලා තමයි මුංකැවුම් හදාගන්නේ. තෝසෙ, උඳු පිටි හා සහල් පිටි. උඳු පිටි හා සහල් පිටි. ඊළඟට කිචරි, හාල් හා පරිප්පු එකට දාලා තැඹීමෙන් තමයි කිචරි හදාගන්නේ. කුඩා ලදරුවන්ට මාස 6න් පස්සේ පරිපූරක ආහාරයක් විදියට අපි දෙනවා කිචරි. මහා පෝෂකයක් වන ප්‍රෝටීන් වල ප්‍රයෝජන බලමු. මහා පෝෂකයක් වන ප්‍රෝටීන් වල ප්‍රයෝජන සටහන් කරගන්න අවශ්‍ය නම්, සිරුරේ පටක වර්ධනය හා අලුත් වැඩියා කිරීම. සිරුරේ පටක වර්ධනය හා අලුත් වැඩියා කිරීම. මොකක්ද දුවේ පුතේ සිරුරේ පටක වර්ධනය කියන්නේ? ඔබ පුංචි කාලේට වඩා උස මහත ගිහිල්ලා, උස මහත් වෙලා, ඒ ඔබගේ ශරීරයේ පටක වර්ධනය වීම නිසා, පටක වර්ධනය වීම නිසා තමයි ඔබ උස මහත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අවශ්‍යයි මහා පෝෂකයක් වන ප්‍රෝටීන. ඊළඟට ඔබ උදේ ඉඳලා හවස් වෙනකන් වැඩ කරනවා, පාසල් වැඩ කරනවා, ගෙදර කුඩා වැඩ කරනවා. මෙන්න මේ නිසා ඔබගේ පටක ගෙවි යනවා. මේ ගෙවි ගිය පටක අලුත් වැඩියා වෙන්නත් ප්‍රෝටීන අවශ්‍යයි. ඊළඟට එන්සයිම නිෂ්පාදනය. එන්සයිම නිෂ්පාදනය. ආහාර ජීර්ණයට එන්සයිම අවශ්‍යයිනේ. පෙප්සීන්, රෙනින්, ඇමයිලේස්, පෙප්ටයිඩේස්, ස්ට්‍රෙප්සීන් මෙන්න මේ කියන එන්සයිම නිෂ්පාදනයටත් මහා පෝෂක වන ප්‍රෝටීන් අවශ්‍යයි. ඊළඟට හෝමෝන නිෂ්පාදනය. හෝමෝන නිෂ්පාදනය. ඔබ ඉනි යොවුන් වීනේ, ඔබගේ ශරීරය ලස්සන වෙන්න, දිතීක ලිංගික ලක්ෂණ පහළ වෙන්න හෝමෝන නිෂ්පාදනය වෙන්න ඕන. මේ හෝමෝන නිෂ්පාදනය වෙන්නේ ප්‍රෝටීන් ආහාර වලින්. ප්‍රතිදේහ නිෂ්පාදනය. ප්‍රතිදේහ නිෂ්පාදනය. විවිධ රෝග වලින් ඔබේ ශරීරය ස්වභාවිකව ආරක්ෂා වෙන්නේ ප්‍රතිදේහ වලින්. ප්‍රතිදේහ නිෂ්පාදනය. ඊළඟට ශක්තිය නිපදවීම. ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීමටත් ප්‍රෝටීන අවශ්‍ය වෙනවා. ඊළඟට ඔබට මා පැහැදිලි කරන දෙනවා ආහාර කීපයක අඩංගු ප්‍රෝටීන වර්ග කීපයක්. ආහාර කීපයක අඩංගු ප්‍රෝටීන වර්ග කීපයක් සටහන් කර ගැනීමට අවශ්‍ය නම් සටහන් කරගන්න. මාළු අඩංගු ප්‍රෝටීන වර්ගය තමයි කොලැජන්, මයෝසීන්. කොලැජන්, මයෝසීන්. මස් වල අඩංගු ප්‍රෝටීන් වර්ගය ඉලාස්ටින්, කොලාජන්, මයෝසීන්. කිරි වල කිරි කේසීන්. බිත්තර සුදු මදය ඇල්බියුමින්. තිරිඟු වල ග්ලූටනින්. ග්ලූටනින්. සහල් මරයිසීන්. මරයිසීන්. ඉරිඟු සෙයින්. මම නැවත කියන්නම්. මාළු කොලැජන්, මයෝසීන්. මස් ඉලාස්ටින්, කොලොජන්. කිරි කේසීන්. විතර සුදු මදය ඇල්බියුමින්, තිරිඟු ග්ලූටනින්, සහල් මරයිසීන්, ඉරිඟු සෙයින්. ඊළඟට දුවේ පුතේ ආහාර පිරමිඩය. ආහාර පිරමිඩයේ විවිධ ආහාර කාණ්ඩ ගොනු කර ඇති ආකාරය හා එය පරිභෝජන රටාවට ඇති සම්බන්ධතාවය. ආහාර පිරමිඩය ඔබ ඉගෙනගෙන ඇති ඔබගේ පෙළ පොතෙහි තියෙනවා. ආහාර පිරමිඩය පිළිබඳ තොරතුරු 38 පිටුවේ බලන්න, 38 පිටුවට යොමු වෙන්න. ආහාර පිරමිඩය ත්‍රිකෝණාකාරයි. පිරමිඩයක ස්වරූපය තියෙනවා. ඒ පිරමිඩයේ පහළ ඉඳලා ඉහළට තමයි අපි විස්තර කරන්නේ. පිරමිඩයේ පහළම තියෙන්නේ බත්, පාන්, ධාන්‍ය සහ අලබතල. ප්‍රමාණය 6 සිට 11 දක්වා. දෙවන කොටස පිරමිඩයේ පහළ ඉඳලා දෙවන කොටස පළතුරු 2 සිට 3 දක්වා. එළවලු 3 සිට 5 දක්වා. එහි තුන්වන තීරුව, පහළ ඉඳලා තුන්වන තීරුව මාළු, විතර, මස් හා පියලි ආහාර 3 සිට 4 දක්වා ප්‍රමාණයක් අවශ්‍යයි. හතරවෙනි තීරුව කිරි නිෂ්පාදන 3 සිට 4 දක්වා ප්‍රමාණයක් අවශ්‍යයි. ඊළඟ තීරුව තෙල් බහුල ඇට වර්ග හා බීජ. තෙල් බහුල ඇට වර්ග හා බීජ 2 සිට 4 දක්වා ප්‍රමාණයක් අවශ්‍යයි. ඉහළම තීල තීරුව තෙල් හා සීනි. තෙල් හා සීනි. දුවේ පුතේ මේ ආහාර පිරමිඩයේ පහළ සිට ඉහළට සලකුණු කරලා තියෙන්නේ වැඩිපුර ගත යුතු ආහාර, ඊළඟට ටිකක් අඩුවෙන් ගන්න ඕන ආහාර, මධ්‍යස්ථව ගත යුතු ආහාර, ඉතාම අඩුවෙන් ගත යුතු ආහාර පිළිබඳව. තෙල් හා සීනි ඉතාම අඩුවෙන් ගන්න ඕන. තෙල් හා සීනි ඉතා අඩුවෙන් ගත යුතුයි. ඊළඟට තෙල් සහිත ආහාර, මේදය සහිත ආහාර විදියට අපට හඳුන්වන්න පුළුවන් බටර්, චීස්, චොක්ලට්, අයිස්ක්‍රීම්, මේද සහිත මස්, මේද සහිත මාළු, බදින ලද ආහාර, චිප්ස් වර්ග, පේස්ට්‍රි වර්ග, තෙල් වර්ග, තෙල් සහිත වියලි ඇට වර්ග, මේවා ඉතාම අඩුවෙන් ගන්න ඕන, සුළු වශයෙන් ගන්න ඕන. ආහාර පිරමිඩේ සලකුණු කළ තියෙන ඉතාම සුළු වශයෙන් වැඩිපුර ගත්තොත් අපේ ශරීරයට අහිතකර වෙනවා. මැදි වයසේදී එහෙම මේ ආහාර ඉතා අඩුවෙන් ගන්න ඕන. ඊළඟට බලමු ආහාර වේල සඳහා ඇතුළත් කළ යුතු ආහාර. තන්තු සහිත එළවලු හා පළතුරු, නිවුඩ සහිත ධාන්‍ය, පරලු පාන්, ආටා පිටි, පලා වර්ග, මාංශ භෝග, සමීවත් කළ කුකුළු මස්, තෙල් රහිත මස්, කුඩා මාළු, මේද රහිත කිරි, කිරි නිෂ්පාදන. මෙන්න මේවා අපේ ආහාර වේලේ ඇතුළත් කළ යුතුයි. ඊළඟට අපි බලමු මේදයෙන් ඇති ප්‍රයෝජන මොනවද කියලා. මේදයෙන් ඇති ප්‍රයෝජන මොනවද කියලා අවශ්‍ය නම් සටහන් කරගන්න. ඇතැම් හෝමෝන වර්ග නිපදවීම. ඒ හෝමෝන වර්ග තමයි ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්, ගැහැණු දරුවන් සඳහා අවශ්‍ය හෝමෝන. ඊළඟට පිරිමි දරුවන් සඳහා අවශ්‍ය හෝමෝන ටෙස්ටොස්ටෙරෝන් කෝටිසෝන්. තවත් ප්‍රයෝජනයක් තමයි ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කිරීම. ශරීරයේ මතු පිටාවරණයේ අන්තර්ගත බැවින් සිරුරේ විචලනය වීම පාලනය කිරීම. දේහයේ මතු පිටාවරණයේ අන්තර්ගත බැවින් සිරුරේ විචලනය වීම පාලනය කිරීම. දේහ උෂ්ණත්වය රැක ගැනීමට දේහයට නිශ්චිත හැඩයක් ලබා ගැනීමට දේහයේ අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීමට මේ දෙයයි තා වැදගත් වීම. මේ දේ දියවන විටමින් AD සහ K අවශෝෂණය කර ගැනීමට මේ දේ දියවන විටමින් AD EK අවශෝෂණය කර ගැනීමට ඊළඟට ආහාර පිරමිඩයේ දෙවන තීරුවේ පැහැදිලි වෙනවා විටමින ගැන. මේ විටමින් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ජලයේ දියවන විටමින්, මේදයේ දියවන විටමින්. ජලයේ දියවන විටමින් තමයි B කාණ්ඩයේ විටමින්, C විටමින්. මේදයේ දියවන විටමින් තමයි AD EK. මේදේ දියවන විටමින් තමයි AD EK. ඔබගේ මතකයේ රඳවා ගන්න පුංචි දෙයක් මං කියන්නම්. කඩේ යනවා කියලා මතක තියාගන්න. AD EK විටමින් KADE කඩේ. KADE. විටමින් පිළිබඳ වැඩිපුර විස්තරයක් ඔබගේ පෙළ පොතේ 46, 47, 48 පිටුවල තියෙනවා. වැඩිපුර විස්තරයක් තියෙනවා විටමින පිළිබඳ. ඊළඟට දුවේ පුතේ, අපේ ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථ අතර තවත් වැදගත් පෝෂක පදාර්ථයක් තමයි අපට අවශ්‍ය ජලය. අපේ ශරීරයට ආහාර පාන මෙන්ම ජලයද අවශ්‍යයි. ආහාර නොමැතිව දින දෙක තුනක් හිටියත් ජලය නොමැතිව අපට පැය ගාණක්වත් ඉන්න අපහසුයි. ඒ තරමටම අපට ජලයේ අවශ්‍යතාවය තියෙනවා. පානය සඳහා නටනතුරු උණු කර නිවාගත් ජලය සුදුසුයි. පානය සඳහා සුදුසු ජලය තමයි නටනතුරු උණු කර නිවාගත් ජලය. අපගේ ශරීරයට ජලයෙන් නැති ප්‍රයෝජන මේ ආකාරයට දක්වන්න පුළුවන්. ශරීරයට ජලයෙන් නැති ප්‍රයෝජන මේ ආකාරයට දක්වන්න පුළුවන්. ශෛලවල ස්ථායීතාව පවත්වා ගැනීම. ආහාර චීරණයට, අවශෝෂණයට, පරිවහණයට උපකාරී වීම. බහිස්රාව ක්‍රියාවලියේදී ජලය ද්‍රාවකයක් ලෙස ක්‍රියා කිරීම. සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම. ජල තුලනය පාලනය කිරීම. රුධිරයේ සාන්ද්‍රණය පවත්වාගෙන යාම. ඊළඟට ආහාර ගැනීමට පෙර ජලය පානය කිරීමෙන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එමගින් බෝනවන රෝග ඇතිවීමක් සිදුවන්නේ නැහැ. ඊළඟට දුවේ පුතේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති ශ්‍රී ලාංකිකයින් සඳහා තියෙන උපදෙස් මාලාවක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරලා තියෙන උපදෙස් මාලාවක්. ධාන්‍යමය ආහාර දවසට 3 වරක් ගත යුතුයි. පිෂ්ඨමය ආහාර ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත මුළු ශක්ති ප්‍රමාණයෙන් 60%ක් 65%ක් සැපයෙන ලෙස ආහාර වේල සැලසුම් කළ යුතුයි. විටමින හා ඛනිජ අඩංගු කර ගැනීම සඳහා එළවලු හා පල්ලුතරු බහුලව ආහාරයට ගත යුතුයි. දිනක ශක්ති අවශ්‍යතාවයෙන් 10%ක් 15%ක් ප්‍රෝටීන් අඩංගු ආහාර මගින් ලබාගත යුතුයි. මාෂ භෝග, මාළු, කරවල වැඩි ප්‍රමාණයක්, බිත්තර, කුකුළු මස් වැනි මස් මධ්‍යස්ථ ප්‍රමාණයක්, අනෙකුත් මස් වර්ග ස්වල්ප ප්‍රමාණයක් ගන්න ඕන. කිරි හෝ කිරි නිෂ්පාදිත දෛනිකව ලබාගත යුතුයි. මේක එළකිරි හෝ පිටිකිරි නැත්නම් යෝගට්, චීස් වෙනින් කිරි නිෂ්පාදිත මගින් උනත් ගන්න පුළුවන්. ආහාර මගින් ලැබෙන මේදය මුළු දෛනික ශක්ති ප්‍රමාණයෙන් 6%ක් 11%ක් පමණ විය යුතුයි. කොලෙස්ටරෝල් දිනකට මිලිග්‍රෑම් 300ක් නොඉක්ම විය යුතුයි. ඒ කියන්නේ දිනකට මිලිග්‍රෑම් 300ට වැඩි වුණොත් කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන් රුධිර මට්ටමේ. බහු අසම්තෘප්ත හා සම්තෘප්ත මේදය පරිභෝජනය දල වශයෙන් සමාන විය යුතුයි. සම්තෘප්ත මේදාම්ල හා අසම්තෘප්ත බහු අසම්තෘප්ත මේදාම්ල. සීනි පැනිරසාහාර හා පැනිරස කළ කෘතිම බීම වර්ග අඩුවෙන් ලබාගත යුතුයි. ජලය දින පතා පානය කළ යුතුයි, නිතර පානය කළ යුතුයි. වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් ලීටර එකහමාරක් දෙකක් ප්‍රමාණයක්වත් පානය කළ යුතුයි. ගර්භණී අවධියේදී හා ක්ෂීරණ අවධියේදී අමතර ආහාර ලබාගත යුතුයි. ඒ කියන්නේ ප්‍රධාන ආහාර වේල් වලට අමතරව එළවලු පළතුරු වැඩිපුර ආහාරයට ගන්න ඕන. නැට මාමයිට් වගේ දියර ආහාරයක් ආහාරයට ගන්න ඕන. මාස 6ක් මව් කිරි පමණක් ලදරුවාට දිය යුතුයි. ඒ කියන්නේ ලදරුවාට මාස 6ක් යනතුරු මව් කිරි පමණක් ලදරුවාට දෙන්න නම් ක්ෂීරණ මව හොඳ පෝෂදායී ආහාර ලබාගත යුතුයි. ළමුන් සහ නව යෞවනයන් ප්‍රමාණවත් සහ පෝෂදායී ආහාර ලබාගත යුතුයි. නව යෞවනයන් කියන්නේ ඔබගේ වයසේ පසු වන දරුවන්. වැඩිහිටියන් පෝෂණාගයෙන් ඉහළ ආහාර ලබාගත යුතුයි. වැඩිහිටියන් කියලා පෝෂණයේ නඩු ආහාර ලබා ගන්න හොඳ නැහැ. පෝෂණයේ ඉහළ ආහාර ලබා ගන්න ඕන. පිරිසිදු සහ ආරක්ෂිත ආහාර වේල් වලට එකතු කර ගන්න ඕන. පිරිසිදු හා ආරක්ෂිත ආහාර වේල් වලට එකතු කර ගන්න ඕන. ගොඩක් වෙලාවට gedara piliyala kala ආහාර තමයි පිරිසිදු බවෙන් උසස්ම වෙන්නේ. කෘතිමව සකස් කළ ආහාර වෙනුවට හැකිතරම් ස්වභාවික ආහාර අනුභව කරන්න ඕන. කෘතිම ආහාර කියලා කියන්නේ නූඩල්ස්, සොසේජස් වගේ ආහාර ගන්න එපා, අඩුවෙන් ගන්න. gedara piliyala kala ස්වභාවික ආහාර හැකිතරම් ආහාරයට එකතු කරගන්න. මෙන්න මේ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝගීමත් දිවියකට කරුණු ඉදිරිපත් කර තියෙන අතර නිරෝගී දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය ආහාර පිරමිඩයට අනුකූලව ශ්‍රී ලාංකිකයින් ආහාර තෝරා ගැනීම ඉතාම වැදගත් බව නිර්දේශ කර තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. දුවේ පුතේ ඔබට මායගීමක් ඉදිරිපත් කරනවා, ලියාගන්න. අනුඅංක 1. පෝෂණය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? පෝෂණය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ප්‍රශ්නාංක 2. මනා පෝෂණ තත්වයක් පවත්වා ගැනීම සඳහා ආහාර පිරමිඩයේ උපයෝගී කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කරන්න. මනා පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ආහාර පිරමිඩය උපයෝගී කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කරන්න. ප්‍රශ්නාංක 3. මේ දෙයින් ඇති ප්‍රයෝජන නම් කරන්න. මේ දෙයින් ඇති ප්‍රයෝජන නම් කරන්න. ඔබගේ පාසලේ ගුරු මහත්මියට පෙන්වා පිළිතුරු ප්‍රතිපෝෂණය කරගන්න. ඉතින් දුවේ පුතේ, අද මා ඔබට කතා කළා ආහාර කාණ්ඩ හා ඒවායේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ හඳුන්වයි කියන නිපුණතා මට්ටම. ඒ යටතේ ආහාර යනුවෙන් අපි අදහස් කරන්නේ මොනවද? ප්‍රධාන පෝෂණ කොටස් දෙආකාරයකින් යුක්තයි, මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක කියලා. මහා පෝෂක කියන්නේ වැඩිපුර අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ. ක්ෂුද්‍ර පෝෂක කියන්නේ අඩුවෙන් ගත යුතු පෝෂක. ඊළඟට විටමින් වර්ග A, B, C, D, E සහ K, ඛනිජවල ඛනිජ ලවණ, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, අයඩින් මිශ්‍ර සුළු ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් අත්‍යවශ්‍ය වෙනවා. ආහාර කාණ්ඩ පෝෂ්‍ය පදාර්ථ වලට එකතු වෙන්නේ කොහොමද? ඊළඟට මහා පෝෂක වැඩි වුවොත් ශරීරයට අහිතකර ලෙස බලපාන්නේ කොහොමද කියලා. ඒ වගේම ප්‍රෝටීන් පරිපූර්ණය කරගන්නේ කොහොමද කියලා. ආහාර පිරමිඩය දෛනික පුද්ගලයින්ගේ පෝෂ්‍ය පදාර්ථ තෝරා ගැනීමට උදව් කරගන්නේ කොහොමද? සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශය කර ඇති නිරෝගිමත් පුද්ගලයෙකු සඳහා ආහාරවලදී පිළිපැදිය යුතු සෞඛ්‍යමය හේතු රැසක් පිළිබඳව මේ ආදී කරුණු රැසක් මා අද ඔබට කතා කළා. ඉතින් දුවේ පුතේ, තවත් මෙවැනිම වැඩසටහනකින් ඉදිරි දිනයකදී අපි හමු වෙමු. එතෙක් ඔබට නිරන්තරයෙන්ම නිරෝගීමත් කාලයක්. ඔබට ආයුබෝවන්, සුබ දවසක්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ හිල්ලොය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.